ඔබ මේ සජීවීව සම්බන්ධ වෙලා ඉන්නේ ශ්‍රී ලංකා පෙට්‍රෝගාමී පක්ෂයේ වෙබ් රේඩියෝ සමග. අද එක්තරා විදිහකට බලපුවාම ඓතිහාසික අවස්ථාවක්. මම මේ පක්ෂයේ තුන්වෙනි පරම්පරාවට අයිති කෙනෙක්. මීට අවුරුදු 14කට කලින් යම් සිදුවීමක් සිද්ධ වුණා. මේ සිදුවීම ගැන විවිධ පුද්ගලයෝ විවිධ විදිහට අදහස් දක්වනවා. ඉතින් මම කැමති ඇත්තටම මේ සිදුවීම මොකක්ද කියලා දැනගන්න. ඒ හින්දා මම දීප්ති කුමාර ගුණරත්න සහෝදරයාට ආරාධනා කරනවා මේ සිදුවීම මොකක්ද කියලා පැහැදිලි කරන්න.
දැන් ඇත්තටම මේ ඒ දවසේ දෙසැම්බර් 26 වෙනිදා 2004 දෙසැම්බර් 26 වෙනිදා සිද්ධ වුණේ මෙන්න මේ මොහොතේ. අපි මේ කතා කරන මේ මොහොතේ මම වෙනුවෙන්, ඒ කියන්නේ මගේ අදහස් දැක්වීම, එතන මහසභාරැස්වීමක් අපි කැඳවුවා. ඒක ඇත්තටම ඒක මම මූලික වෙලා කරේ. ඒක නැවත කියන්න ඕනේ, ඒක ඇත්තටම මම තමයි කැඳවුවේ. ඒකත් ඇත්තට. ඇත්තට මේ මහසභාරැස්වීමක් කැඳවුවේ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. ඒකත් ඇත්ත. එතකොට මේ මහසභාරැස්වීම කැඳවුවා. ඒ කැඳවීම ඉස්සරහා ගැටලුවක් ඇවිල්ලා තිබුණා. මේ මම හිතන්නේ මට මතක ධර්මයෙන් යම්කිසි පක්ෂයේ යම්කිසි සමාජික කීපදෙනෙක්ව සමාජිකත්වයෙන් ඉවත් කරා. මොකද විනය විරෝධී දේවල් කරපු නිසා. ඒ විනය විරෝධී දේවල් කියලා කියන්නේ දැන් මෙතන පොඩි හාස්‍යජනක තත්ත්වයක් තියෙනවා. ලංකාවේ සාමාන්‍ය බොහෝ වෙලාවට වාමාංශික සංවිධාන අප නොවන බොහෝ දෙනා ඒ කාලේ අපිට විවේචනය කියන අපිට තමයි මේ සෙක්ස් කියලා අපි කතා කරන්නේ. සෙක්ස් කණ්ඩායම. නමුත් ඒ අය අද වෙනතුරු ඇහුවෙන දෙයක් තමයි දැන් අපි විරුද්ධ වුණේම මේ අපේ පක්ෂය ඇතුලේ තිබිච්ච මේ විනය විරෝධී සදාචාර විරෝධී ලිංගික මේ සම්බන්ධකම්. උදාහරණයකට මට තාම මතකයි සුමිත් ආමින්දගේ මේ අපි සමාජිකත්වයේ තහනම් කරා. හැබැයි සමාජිකත්වයේ තහනම් කරා ගමන් මේක ගැටලුවක් තියෙනවා නිල තහනමක් නෙවෙයි. මොකද අපේ පක්ෂයේ ඒ කාලෙදී මේ නිල වශයෙන් පිළිගත් පක්ෂයක් නෙවෙයි. ඒක සම්ප්‍රදාය හැටියට මම කරමු දෙයක්. මේ සම්ප්‍රදායයේදී මේක මම කරනකොට මේකේ ඉතිහාසයක් තියෙනවා. සුමිත් ආනන්දට පක්ෂෙන් ඉවත් වෙන්න කියනකොට ඉතිහාසයක් තිබුණා. ඒ ඉතිහාසයේ සාරාංශගත කරලා ගමු මෙන්න මේකයි කතාව. සුමිත් ආමින්ද යම්කිසි මොහොතකදී පක්ෂ සමාජිකාවක් වන ශානිකා විජේසිංහ සමග, ඒ කියන්නේ ශානිකා විජේසිංහට තිබුණ සම්බන්ධයක්, ඒක පැරණි සම්බන්ධයක් වසන්තත් එක්ක. වසන්ත කියලා පක්ෂ සහෝදරයෙක් එක්ක ඒ සහෝදරයා පිටකට කාලයක් රැකියාව කරා. අපේ පක්ෂයට ගොඩක් උදව් කරා ඒ වෙලාවේ ද්‍රව්‍යාත්මක වශයෙන් සම්බන්ධල් වලින්. ඔහු බලාපොරොත්තු තිබුණා මේ කාන්තාව සමග මේ විවාහ වෙන්න. ඒ විවාහ වෙන්න තමයි ඇත්තටම ඔය 2004 වර්ෂයේදී ආවේ. ආවට පස්සේ මෙයාගේ බඩුත් ඔක්කොම මං හිතන්නේ කෙනා බඩු වලින් යම් ප්‍රමාණයක් ශානිකා තමන්ගේ මොකද මේ බොඩි මේ තමයි තියාගෙන හිටියේ. මියුසික් ඇහුවේ, අරෝමියා කරේ, ඒ සවුන්ඩ් සිස්ටම් ඇවිලින් තමයි. එතකොට මේක මෙහෙම යද්දි මට පක්ෂ වෙන සමාජිකයෙක් දවසක් ටිකක් බහැනක කතාවක් කිව්වා. ඒ තමයි අය නම් කිව්වා මේ ඔයා දන්නවද මේ සුමිත් එක්ක ශානිකා යාළු වෙන්නේ කියලා. ඇත්තට මේක වැරදි වැඩක්. පක්ෂ සමාජිකයේ අපේම පක්ෂයේ සහෝදරයෙක් මේක වමේ මේක UNP කාර්යයන් ශ්‍රී ලංකාවට අදාළද කියලා මම දන්නේ. මම පස්සේ දැනගත්තා UNP කාර්යයන් ශ්‍රී ලංකාවට මීට වඩා අසාධාරණයක් තියෙනවා අපිට වඩා, මේ වමේ කියන එකට වඩා. ඒ දැන් සිද්ධ වුණේ මොකද්ද? නොකල යුතු දේ තමයි පක්ෂයේ තමන්ගේ සහෝදරත්වයෙන් සලකන වමේ සම්ප්‍රදාය තුළ අපි සහෝදරයා කියන්නේ ඒකනේ. නැත්නම් අපිට වෙන නමක් කියන්න පුළුවන්. අපි නම් කතා නොකර ඒක යම් ආකාරයක සාම්ප්‍රදායික මේ ආදරේ ප්‍රකාශ කරන විදිහක් ඒ සහෝදරයා. එතකොට මට පුළුවන් ද මගේ පක්ෂයේ සහෝදරයේ විවාහ වෙන්න ඔන්න මෙන්න තියෙන දෙම්මතිය සමග මම හොරේ යාළු වෙනවා. හොරෙන් යාළු වෙනව පමණක් නෙවෙයි, මේක තමයි ඊළඟ දෙවෙනි කාරණාව. දැන් මේක තමයි ඉතුරු බබාලා දැනගෙන හිටියේ නැත්තේ. අද තමයි මේක කියන්නේ මොලිම. සිද්ධ වෙච්ච දෙයක් තමයි අර මට මේ තොරතුරු කිව්ව සහෝදරයා කිව්වා, සහෝදරයා මේක මීට වඩා බැරෑරුම් වෙනවා. මේ දැන් ශානිකාව බොඩිමට ගිහින් දාන්නේ කවුද? වසන්ත මොටරසයිකල් එකේ. ගිහිල්ලා දාන්නේ බරලස්කමෝ හන්දියේ පොඩ්ඩක් ඉස්සරහ. මහරගම් පාරේ. මම ඔක්කොම මතකයි. ගිහිල්ලා දානකොට එහා පැත්තේ සුමිත්තාමින්ද මහා ග්‍රම්ෂියෙක් ගැන කතා කරනවා. සුමිත්තාමින්ද එහා පැත්තේ හොරෙන් හැංගිලා බලාගෙන ඉන්නවා. ඊට පස්සේ වසන්ත කරන්නේ මොකද? ශානිකා විජේසිංහව නවත්තල ඉවරලා එයා ආයේ හරවලා යූටර්න් එකක් ගාලා පක්ෂ කාර්යාලයට එනවා. ඉතාලම කැත වැඩක් මේක. අරිට වඩා කැත වැඩක්. කලින්ටත් වඩා. මොකද අර මෝටරසයිකලෙින්ම ගෙන්න ගන්නවා. ගෙන්නගෙන ජෝක් දානවා මේක. ඊට පස්සේ අර පණුවෙක් කියලා කිව්වා. මේ සුමිත්තාමින්ද කියනවා පණුවෙක් කියලා. අර කාටද කියන්නේ? අර පෙම්වතාට. ඔන්න ඔය නිසා තමයි සුමිත්තාමින්දගේ පන්ති, ඒ කියන්නේ පක්ෂයේ එයාගේ සමාජිකත්වයේ తాවකාලිකව නතර කරේ. ඔක තමයි හේතු. එතකොට ඕක අර නිර්මාණ රංජිත් දේවසිරි කියන තක්කඩියා මේ දන්නේ නැහැ. බබා මේ බබා දන්නේ නැහැ මේ වගේ ජරා වැඩක් කරා කියලා. තමන්ගේ දුවට කවුරු හරි දැන් කරපු දවසක තමයි ඕක දැනගන්නේ කොච්චර එක අමාරුද කියලා. තමන්ගේ දුවට කවුරු හරි කරොත් එහෙම ඔය ගේම් එක දුන්නොත් අන්න එදාටත් මෝ කවුරු හරි තක්කඩිය CR පොතක් කියවුවම ඒ CR පොතේ ඇත්ත තියෙනවද නැත්ත තියෙනවද තතුස්කෝටිගේ දාන්නේ අන්න එතකොට. තමන්ගේ දුවට කරන්න ඕනේ මං කියන්නේ අන්න ඒක වුණ දවසක තමයි ඔවුන්ට තේරෙන්නේ යකෝ ලෝකේ සත්‍ය කියලා එකක් තියෙනවා කියලා. ආදරය කියලා එකක් තියෙනවා කියලා. එතකොට ඊට පස්සේ මුනේ මොකද මේ මං වෙනුවෙන් පෙනී හිටින්න තුන් දෙනෙක් මම යෝජනා කරා. පුද්ගල තුන් දෙනෙක් යෝජනා කරා. ඒ තමයි එකෙනෙක් මහින්ද ප්‍රියදර්ශන, අනිත් එකෙනා බුද්ධික බණ්ඩාර, අනිත් එකෙනා ප්‍රභාමන්වත්. දැන් මම ඒ වෙනකොට දන්නේ නැහැ මට විරුද්ධව යම්කිසි ක්‍රියාවලියක් වෙලා තියෙනවා. ඇත්තම දන්නේ නැහැ. මට යම් පක්ෂ සහෝදරු කියලා තියෙනවා ඊට ඉස්සෙල්ලා මම ඒවා ගණන් ගත්තේ නැහැ. ඒ තමයි අපේ පක්ෂ සම්ප්‍රදාය. අපේ පක්ෂය සදාචාරවාදී පක්ෂයක් නෙවෙයි. මට ඕන තරම් කියලා තියෙනවා පක්ෂයට සම්බන්ධ ගෝ සහෝදරවරු අන්න අතන හන්දියේ බුද්ධික බණ්ඩාරයි ප්‍රභාමනුරත්නයි අතල්ලගෙන ඉති ආරෝමියවා කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ. අපේ පක්ෂයේ එහෙම ප්‍රශ්නයක් නෙවෙයි. අපි හොඳට හින්දි චිත්‍රපටි බලලා තියෙනවා. අපිට ඇඟේ අමාරුවක් නැහැ. ගෑණියගේ අතින් ඇල්ලුවා කියලා අපි චූන් වෙන කට්ටිය නෙවෙයි. ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ. මම ඒගොල්ලන්ට බැන්නා. මේ මොනවද කියන්නේ කියලා. තව එකක් තියෙනවා. මෙතන බුද්ධික බණ්ඩාර ගැන තව කියන්න ඕන එකක් තියෙනවා. බුද්ධික බණ්ඩාර ඒ වෙනකොට විවාහ වෙන්න ගිවිසගෙන හිටියා. ඒ තමයි අනුරාධපුරයේ එයාගේ ළඟ ඥාතියෙක්ගේ දුවෙක්, මේ කියන්නේ ඥාතියෙක්ගේ නැති කියන්නේ නංගි කෙනෙක්. ඒ නංගි ඒක සපක්ෂේ සහෝදරිය ඔක්කොමල දන්නවා ඒ සම්බන්ධයෙන්. එතකොට අපි කොහොමද හිතන්නේ මේ බුද්ධික බණ්ඩාර මොකක් හරි ගේමක් ගන්නවා කියලා. මොකද බුද්ධික බණ්ඩාර එක ගෑනියෙක් කසාද බදිනවා කියලා ගිහිල්ලා තීන්දුව කරන් තියෙනවනේ. දැන් බුද්ධික බණ්ඩාර නම් දුවෙක් ඉන්නේ. ඔන්න ඊළඟට දැන් ඌ දැල ගන්න ඕනේ ඌට මොකද වෙන්නේ නියමිත කියලා ඉස්සරහට. දැන් මේ දැන් ළමයි ඉන්නේ හින්දා මට හරි ෂෝක් මේක කියන්නේ. දැන් මම අහන්නේ උගෙන් උගේ දුවට මේ වගේ ගේමක් ගැහුවොත් මොකද වෙන්නේ කියලා. දැන් ඌ දැන් මේ බුද්ධික බණ්ඩාරත් හරි දැන් මම අපේ පක්ෂයට ආදරය කරා වගේ අපේ චින්තනයට ආදරය කරා වගේ දැන් බුද්ධික බණ්ඩාරත් තමන්ගේ දුවට ආදරය ඇතිනේ. දැන් ඒ දුවට බුද්ධික බණ්ඩාර අපේ පක්ෂයට කරා වගේ එකක් ඒ දුවට කවුරු හරි කරොත් මොකද වෙන්නේ මූටද? අන්න ඒකයි මම අහන්නේ. දැන් මං කියන්නේ ඉස්සරහට වෙන්න ඕන දේවල් තමයි ඔන්න ඕවා. හරිනේ. ඒ නිසා තමයි උන් අර බය වෙලා ඉන්නේ. අර ජායල හන්දිවල අර මේ බය අර ගෙම්බ බලබල යනවා වගේ ඔළුව හලවල උන් බලබල යනවා. දැන් කවුද මට කෙලින්නේ කියලා. ඊට පස්සේ තව එකක් තියෙනවා. තව කතාවක් තියෙනවා. ඊළඟ ප්‍රභාමනුරත්න. දැන් මේ ප්‍රභාමනුරත්න කියන්නේ කවුද? ප්‍රභාමනුරත්න කියලා කියන්නේ අපේ පක්ෂයේ හිටපු මේ රුවන් බස්නායක කියලා ඇත්තටම තාපසෙක් කියලා තමයි ගොඩක් අය කිව්වේ. ඉතාලම ඒ කියන්නේ පංචේන්ද්‍රයන් එයාගේ ඔක්කොම වැඩ කරේ ස්ලෝ. ඒ ස්ලෝ මෝෂන් කියලා අපි. ඒ කියන්නේ ඒ තරම් එයා ඇත්තටම නිහතමානී ඇත්තටම එයාගේ නිහතමානීකම වැක්කිරෙනවා. පංචේන්ද්‍රයන්ගෙම වැක්කිරෙනවා. බුද්ධ පුත්‍රයෙක් වගේ හරීම කපටිකම් දන්නේ නැති වංචාවල් දන්නේ නැති මිනිස්සේ. දැන් මෙයයි ප්‍රභාමනුරත් නැයි මගෙන් ඇවිල්ලා ඇහුව දවසක් ඒක ඊට මාස 8කට 10කට අවුරුද්දකට වගේ උඩදී ඇවිල්ලා කිව්වා. මගෙන් මුලින්ම ඇහුව ප්‍රභාමනුරත් ඇහුවේ දෙයක් තමයි මම මේ කැමති බුද්ධික මේ කවුද බස්නායකත් එක්ක මේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගන්නෙ සහෝදරයා මොකද කියන්නේ? මොකක් ප්‍රශ්නයක් නැහැ කියලා මට පොඩි අවුලක් ආවා. ඒ කියන්නේ මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. නමුත් කොහොම හරි කමක් නැහැ. මොකද මම ඒකේ කල්පනා කරේ ද ප්‍රභාමනුරත්න කියලා කියන්නේ ඇත්තටම ටිකක් මැඩෝනා වගේ සින්දු කියලා. අර මේ දැන් යා මුලින් ආවේ කවුරුත් දන්නෝ ඇති අමරදේවගේ සින්දු යාගෙන. හැබැයි යා අනන්නේ වුණා අපේ සංවිධානය. මුලින් ආවේ මම අමරදේවගේ සින්දු දන්නවත් ඇති. ඒ CD දාගෙන ආවේ අම්මයි දුවයි දෙන්නම ආවේ මේ අමරදේවගේ සින්දුත් එක්ක. ඇවිල්ලා පොඩි දවසක් යනකොට මෙන්න මැඩෝනා මැඩෝනා බවට පත් වුණා. මෙතෙන් මෙයා මැඩෝනා වුණා එක පාටම. මැඩෝනා වෙනවා ඉංග්‍රීසි හින්දු කියනවා අරෝමයේ ඊමේ දුවන මම බැලුවා මේ දෙක ගැලපෙන්නේ නැහැ. නමුත් ඉතින් උන් දෙන්නා කියනෝ නම් ගැලපෙනවා කියලා මම මොනව කරන්නේ. ඒ නිසා ඒකට කැමැත්ත ප්‍රකාශ කරා කවුරුත් දන්නවා මේ සංවිධානය. එතකොට ඒ අනුව බලනකොට දැන් මාස 8ක් 10ක් ගිහිල්ලා දැන් අනිවාර්යෙන් ඒ දෙන්නත් බඳින්නමයි හිටියේ. පස්සේ ඔය බුද්ධික බණ්ඩාර කියන තක්කඩිය අර මේ ඒ තක්කඩියගේ අර CR පොතේ ලියනවා මේ දෙන්නගේ මේ විවාහයේ අරෝමයට මම මැදිහත් වෙනවා. මම මොනවා මැදිහත් වුනේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ මේ දැන් දෙන්නේ කසාද බඳින්න යන එකක් අස්සේ කොහොමද මම රින්ගන්නේ? එහෙමනම් මං චක්‍රදේවේන්ද්‍රයා වෙන්න ඕනේ නැත්නම් මම බඩුකාරයෙක් වෙන්න ඕනේ. ඔය දෙකම නැහැ. එහෙම ඔය දෙකම මම කරන්නේ නැති දෙක. ඊට පස්සේ උනේ මේ සිද්ධිය කවුරුද දන්නවා මේ විදිහට ගියා. ඒ කියන්නේ මේක දැන් ආයෙ මම පෙළ ගැස්ම කිව්වොත් බුද්ධික බණ්ඩාර ඔන්න කුරුණෑගල ගැනීම බඳින්නීම. ප්‍රභා මනුරත්න ඔන්න ගම්පහ මේ ඉඩම් අක්කර කීපයක් තියෙන ඒ පළාතේ ගාමීය පොඩ්ඩක් ප්‍රභූ පවුලක කඩයක් දාගෙන ඉන්න මිනුවන්ගොඩ නුවන් රුවන් බස්නායකව කසාද බඳින්න හිටියා. එතකොට මේක තමයි අපි දන්න පක්ෂය විසින් දන්න සිම්බොලිකලි දන්න චිත්‍රය. හැබැයි මේ 26 වෙනිදා වෙච්ච සිදුවීමෙන් පොඩ්ඩකට පස්සේ අපිට සිද්ධ වෙනවා එදා රෑ බුද්ධික බණ්ඩාරයේ ප්‍රභා මනුරත්න පැනලා යනවා. දැන් මේක දැනගන්න ඕනේ. දැන් ප්‍රභා දැන් බුද්ධික බණ්ඩාරයේ ප්‍රභා මනුරත්නටයි ඉන්නවනේ දුවෙක්ද. ඒ දුව දැනගන්න ඕනේ තමන්ගේ අම්මයි තාත්තයි මොනවද කරේ කියලා කැත වැඩක් සමාජයට. ඒක තමයි මේක මම රෙකෝඩ් කරන්නේ. මම රෙකෝඩ් කරනවා මේ ඓතිහාසිකයි. ඒ නිසා ඒ දුව කවදා හරි මුගෙන් අහන්න නියමිත වෙනවා. ඇයි අම්මී ඇයි තාත්තී ඒ වගේ දරා වැඩක් කරේ කියලා. අන්න ඒක තමයි වැදගත් දේ. දැන් මම කියන්නේ කවදා හරි. ඔක තමයි අහන්න ඕනේ දේ. එතකොට මොකද උනේ? එදා රෑ මෙන්න මේ බුද්ධික වණ්ඩ දැන් ඊට පස්සේ මේක ඇහුනේ. මේ තුන් දෙනා කතා කරන්නේ කියලා. මහින්ද ප්‍රියදර්ශන මහත්මයා බැට්ටයක් අරගෙන දඩාන් දඩාන් ගාලා වණලා දැම්මා. මොනව වෙනවද කියලා එයා දන්නේ වැඟුම්. ඇත්තටම මං කිව්වද එයා කිව්වා. ඉවරුණා. ඊට පස්සේ ප්‍රභාමරණන්ට කතා කරා. එතකොට මට ප්‍රභාමරණන්ට කතා කරගෙන එනකොට මට විපුල ඇවිල්ලා කිව්වා දීප්ති මෙන්න මේක විශ්වාසයක්. දීප්ති මේ මට පේන විදිහ නම් මටන් මේ උඹ කියන ඒවනේ වේගෝ ඒගොල්ල කියන්නේ කියලා මට ඇවිල්ලා පිටිපස්සට කිව්වා. මං කිව්වා නෑ 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 එහෙම එකක් නෑ. පොඩි උපායක සැලැස්මක් ඕක. මේ වෙලාවට එයා ඒක අවශ්‍ය දෙයක් ගියයි කියලා. ඊට පස්සේ කොහොම හරි ආයෙ දෙවෙනි පාර ඇවිල්ලා නැංගෝ මචන් මේක විහිළුවක් නෙවෙයි උඹ කියන ඒවා නෙවෙයි එතන වෙන්නේ කියලා. කොහොම හරි ඉතින් ප්‍රභාමරණන්ගේ කතා ඉවරලා තියෙනවා. ඊට පස්සේ බුද්ධික බණ්ඩාර මේ කතා පටන් ගන්න තියෙනවා. එයා කතා පටන් ගන්න තියෙන ඇත්තටම ඌ මෝඩේ. දැන් යේසුස් වහන්සේලා වෙන් මිනිහ පාවා දෙනකොට හොරෙන්නේ පාවා දෙන්නේ මෙයා කසියර් පොතකුත් අරගෙන පාවා දුන්නා. දැන් හරි ලේසි. කවදා හරි පිස්තෝලයක් ඔළුවට තියලා මේ අර සියර් පොත ඉල්ලගන්න විතරයි දෙන්නේ. මොකද සියර් පොතකුත් ඉස්සරහට ගෙනලා ඌ පාවා දීලා දෙන්නේ. මෙතන ඉතාල වැදගත් දෙයක් තියෙනවා. මුන්ට ලැජ්ජාවක් නැහැ. මුන් හේංගෝයෝ. මේක හරි වැදගත්. එතිකල් පාර්ට් එකක් නැහැ මුන්ගේ මේ ජීවිතවල. දැන් අපි අපිට තියෙනවා නේද මිනිසුත් එක්ක වැඩ කරන යනකොට අවුරුදු 5ක් අපි කාවරි ආශ්‍රය කරාම පොඩ්ඩක් තියෙනවානේ අනිත් මිනිහා ගැන මේ හරි නෑ මම මේ වගේ වැඩ කරන්නේ කියලා. මුන්ට එහෙම එකක් නැහැ. දැන් මුන් එක පාට්ටම කියන්නේ සමාජය බේරගන්න කියලා. සමාජය බේරගන්න දැන් තොපි බේරගත්තද පහුගිය කාලේ කාව? නැහැ. මහින්ද රාජපක්ෂ බලයට ඇවිල්ලා දෙමළ මිනිස්සු ඔක්කොම ඝාතනය කරාම මේ එක කාලකන්ණිය එළියට බැස්සද? නැහැ. මුන් දඩෙල් වහගෙන ඉන්න කැනඩාවට පැනලා යන්න කියලා. කැනඩාවෙන් එළවල දැම්ම ගත්තේ නැහැ. මුන් වගේ පාදරෙන්න කැනඩාවෙන් ගන්නේ නැහැ. මම දන්නේ නැහැ. එතකොට අපි තේරුම් ගත්තේ දැම එතිකල් පාට් එකක් නැහැ. මුන් මේ එතිකල් ගන්නවා. එතිකල් කියන වචනේ හොඳ වෙලාවට කවුරුවත් දන්නේ නැහැ මේ කාලේ. නේද? එතිකල් කියලා කියන්නේ තමන්ගේ ආත්මීය ප්‍රතිකාරය. තමන්ට තේරුම් ගන්න බැරි විශ්වයකට සිදුවීමකට කවුරු හරි මුණ දුන්නම ඒ ඔහුව ඇය ගන්නා වූ අභ්‍යන්තරික මේ ප්‍රතිචාරය. ඒ ප්‍රතිචාරය කියලා කියන්නේ කාගේ හරි බෙලි කපන කාර්යය නෙවෙයි. ඉන්දුනීසියාවේ අර මොකද කොමියුනිස්ට් රෙවොලූෂන් එක වුණාම අර බෙලි කපාගෙන ගියේ ඒව නෙවෙයි. තීන්දුවක් ගන්නකොට එතිකල් දැන් මේකනේ එතිකල් කියන නැති ගුණ එතිකල්. ඇත්තනම් මේ සිද්ධ වුණේ මොකද්ද පවතින සදාචාරයට පාවා දුන්න මොරල්. ඒ කියන්නේ සදා ඒ කියන්නේ පවතින සදාචාරය කියලා කියන්නේ මොකද්ද? අපේ වගේ ව්‍යාපාරයක් රැඩිකල් ඒ කියන්නේ පවතින සාම්ප්‍රදායික සහ JVP වමට වෙනස්ව විරුද්ධව අපි විසින් අලුතෙන් ගෙනාපු මේ ආදරය මත පදනම් වෙච්ච මේ දේශපාලන ව්‍යාපාරේ මඩ ගහලා විනාශ කරනවා අර පුද්ගලික උවමනාවකට. දැන් මේක මෙහෙමත් කරන්න දෙනවනේ. හරි. මිනිහෙකුට ආසාවල් ලැබෙන්න පුළුවන්. හරි. ඒක අපි දන්නවා. ජාතක කතාත් අපිත් කියවලා දෙනවනේ. ජාතක කතාවල ඒ වගේ ඕනි තරම් තියෙනවා. නේද? අර උරේ පල්ලා ලේ දුන්නා නම් මනම් උනාලු එන්න ඊට පස්සේ වැද්දෙකුට පාවා දුන්නා. ඌ වගේ කතා අපි අහවල දෙනවා. ඉතින් ආයේ කතා අහපු උන්ට මේ විශේෂම දුර පළාත් වල ඇන්ට ඔය පිරිත් බණ වැඩිපුර අහුවට පස්සේ ඌව කරන්න හිතෙනවා ඉතින්. ඒ කමන්නේ. එතකොට මෙයාට ඇත්තටම හිතුණා නම් අර ගෑණිගේ බෙල්ල හපා ගන්න හරි මොනවා හරි කියලා. ඉතින් දෙයියනේ කියලා අර සිංහල චිත්‍රපටි වල වගේ පැනලා යන්න පුළුවන්. එහෙම පැනලා යන්න නැතුව ඇයි මේ කවුරු වෙනුවෙන්ද මේ මේක කරේ? කවුද? ඒ මං අහන්නේ කවුද කියලා. කොහෙද ඉන්නේ? අන්නේ ඒ තමයි පැහැදිලිවම පාරභෞතික. ඒ කියන්නේ මහා අපි ලකන් පැහැදිලිවම කියනවා ඒ අන්නේ ඉන්නවා කියලා හිතන කෙනා ඒ ගේස් ඉන්නේ. ඒ ගේස් එක පැහැදිලිවම පාරභෞතික. ඒ ගේස් එකට යටත් වීම කියලා කියන්නේ අපේ චින්තනයට පරාද වෙනවා කියන එක. එතකොට ඊට පස්සේ උනේ බුද්ධික බණ්ඩාර වන්නලා දැම්මා මේ දීප්ති කියන්නේ හිට්ලර් කෙනෙක් කීර්ති කියන්නේ අන්තිම මර්ධනකාරී පුද්ගලෙක් අරම මෙව කියලා. දැන් පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. මම මර්ධනකාරී පුද්ගලෙන් නම් මූට ඔහොම කතා කරන් දෙනවද උතන? නැහැ. ඊට පස්සේ හරි කතා කරන් දෙනවද? නැහැ. එහෙම ඒ කියන්නේ කරලා බලන්නකො ටිල්ලිසිල්ලලට එහෙම. හම්බ වෙයිද කියලා බලන්න පහු ඉඳන් යන්නේ. එහෙම නැත්නම් කරලා බලන්නකො කුමාර් මහත්තයාට. මහිද බෝල හම්බ වෙන්නේ නැහැ පල්ලෙහා තියෙන. බෝල දෙකවත් හම්බ වෙන්නේ නැහැ. අදටත් බුද්ධික බණ්ඩාරලාට පුළුවන් සමාජයේ ජීවත් වෙන්න. මේක ඇටවැඩ කළා. ඒ මොකද? මගේ සදාචාරය නිසා. නේ? අපි ඒක තේරුම් ගත යුතුයි. එතකොට උනේ අන්න හතර වෙනකොට සීරු දෙවල් ඉවරුණා. කට්ටිය කැඬුවා, කට්ටිය හිනා වුණා. ඊට පස්සේ මෙන්න ඊට පස්සේ සංගරාවක ලියනවා නිර්මාණ රංජිත් දේවසිරි කියන පුද්ගලයා මේ සිද්ධිය ගැන මෙන්න මෙහෙම. මේක මරු කතාව. ඒ කියන්නේ මේ පොතක් පතක් කියවන්නේ නැති මේ විශ්වවිද්‍යාලයක ඡන්දියෙක් මේ. මේක ඡන්දියෙක්. පහුගිය කාලේ මේ සකබර්ග් විසින් හදපු ඡන්දි මේ. මෙන්න මෙයා කියන කතාව. මේ මනුස්සයා අවුරුදු 3ක් හිටියේ නැහැ. ඊට ඉස්සෙල්ලා පක්ෂේ මොනව වෙනවද කියලා දන්නේ නැහැ. හැබැයි මෙහෙම කියනවා. දැන් මේකේ මේ අපිට මෙතන අද මාතෘකාවට අදාළ නැහැ. මේ මෙයා මේ ගේම ගහන්නේ කියන එකත් වෙනම කතාවක්. දැන් මේ නිර්මාණ රංජිත් දේවසිරි සම්බන්ධයක් නැහැ නේ අනුන්ගේ ගැණුහුට පටයකට. දැන් මොකද? දැන් කට්ටිය දැනගන්නේ මේක ගැණුහුට පටයක් කියලා දැනගන්නේ මේ පහුවින්ද වෙනකොට. ඉතින් එතකන් දැනගෙන ඉන්නේ නැහැ. මම හිතන්නේ මෙතන ඉන්න අය මේ පරණ පක්ෂේ සම්බන්ධ සමාජීය මේක ලොක්කොම කියන්නේ ඒ කිසි කෙනෙක් දන්නේ නැහැ බුද්ධික බණ්ඩාරයි මේ ප්‍රභාමනුරත් නැයි රෑ පැල්ල ගියා කියලා. හින්දි චිත්‍රපටියක. මොකද ඒගොල්ලන් ඔක්කොම කියලා දීලා තිබුණේ මේ ලෙනින් කියලා පුද්ගලයෙක් ඇවිල්ලා ලෙනින් අපේ පක්ෂේ ගොඩාක් බිහුණා ඊට පස්සේ මේ ඒ ලෙනින් කෙනෙක් ඇවිල්ලා එකපාරටම මේ රට බේරගන්න. ඒ කියන්නේ ලංකාවේ දේශ ඒ කියන්නේ ලංකාවනේ සමාජයේ දීප්ති කියලා කෙනෙක්ගේ යක්ෂයෙක්ගේ බේරගන්න මේ ලෙනින් කෙනෙක් පහළ වුණා එකපාරටම මේ කොහෙද මේ අපේ මේ රත්පලන්නේ කියලා. ඒ පහල වෙච්ච එක පහුවෙන්ද ගෑණි අරන් පැල්ල ගියේ කොහොම හරි ලැජ්ජාවක් එනවනේ අම්මෝට මේ ගෑණු ප්‍රශ්නයක් කියලා. මේක ඇත්තටම කියනවා නම් කවුරුත් දන්න විදිහට කියනවා නම් ලංකාවේ නම් ඔය සාමාන්‍යයෙන් ඉන්නවා අපි කිව්වොත් එහෙම රනිල් එකෙන් වුණත් මම මේ කතා කරන භාෂාව පාවිච්චි කරන්නේ නැහැ. ඇයි ඒ? රනිල් දන්නවා පල් මෝඩයෝ ටිකක් ඉන්නේ ලංකාවේ කියලා. නේද? ඒතුට ඒ නිසා එයා වගේ කෙනෙක් නිකන් මේක බඩු කේස් එකක් එයා එහෙම කියන්නේ නැහැ. එයා කියන්නේ පොඩි ප්‍රශ්න වර්ගයක් ඇති වුණා කියලා. මම නම් කියන්නේ මේක බඩු කේස් එක. ඇයි අපි හරි වචනේ පාවිච්චි නොකරන්නේ? මහජනයා දන්න වචනේ පාවිච්චි නොකර අපි ඔකට කියන්න ද නෑ ඒගොල්ලෝ සුරතල් වුණා කාමුක හැංගීමක් පහල වුණා එම ඕනේ බඩු කේස් එකක් අපි එම කියන්න ඕනේ හරිනේ. ඒ කියන්නේ යම් කිසි ස්ත්‍රියක් දේශපාලන සංවිධානයකට ඇවිල්ලා දේශපාලන මතිමතාන්තරයක ගැටෙන්නේ කියලා ඇවිල්ලා තමන්ගේ ශරීරය වස්තුවක් කරන් ඉඳ දෙන එක ඒකයි මම කියන්නේ මේක බඩු කේස් එකක් කියලා. දැන් ගෑනුන්ට දැන් අපේ සංවිධානයේ තමයි වැඩියෙන්ම ගෑනුන්ට මේ ශක්තිය තිබිච්ච සංවිධානයේ ගෑනු පිරිමිත් එක්ක සමානව වැඩ කරපු කට්ටිය. එතකොට ඒක කවුරුද දන්නව වැඩ කරපු අය කවුරුද දන්නව නැත්නම් ප්‍රභාමනුරත්නතර කොහොමද ඕක වැඩ කරන්න පුළුවන් වෙන්නේ? දැන් උදාහරණයට ජනතා යුතු වෙරමුණේ හරි වෙන මොන වාමාංශික පක්ෂක හරි ගැහණියෙකුට තියෙනද ඔය පවර් එක සිම්බොලික් පවර් එකක් තියෙනවද කියලා? නෑ. සිම්බොලික් පවර් නේ හම්බෙන්නේ නැහැ. දැන් මම දන්නවා පහුගිය කාලේ තිත්ත කුණුහරුපෙන් තමයි මේ ප්‍රධාන පක්ෂවල 125 අනුපාතයට ගෑනු හොයාගෙන ඉන්නේ. පට්ට කියලා කුණුහරුප කියන්නේ මම දන්නවා. මොන කවුද යකෝ මේ වගේ නීති ගේන්නේ? අන්න එහෙම අහන්නේ පක්ෂවල අය. කවුද යකෝ මේ නීති ගේන්නේ? ඒතත් අපේ පක්ෂේ එහෙම ගන්නෑ. අපේ පක්ෂේ සමානාත්මතාවය කියන එක වචනෙන් නෙවෙයි ක්‍රියාවෙන්ම දිරන්නේ. ඒ අය තමයි සමහර තීන්දුව තීන්දර ගත්තේ පක්ෂය තුල. එතකොට මම නැවත කියනවා මෙන්න මේ මහා පාවාදීම කරාට පස්සේ මෙන්න නිර්මාණ රංජිත් දේවසිරි මෙන්න මේ සිද්ධිය ගැන කියනවා. මෙන්න මේ බුද්ධික බණ්ඩාර දෙසැම්බර් 26 රැස්වී මේදී කරන ලද ඉදිරිපත් කිරීම මේදී සඳහන් කළ නිසා මෙම ලිපිය කියවන්නා තුල ඒ පිළිබඳ යමක් සාකච්ඡා කරනවා නම් කැමැති වෙමු ඇත. මේ නිර්මාණ රංජිත් දේවසිරි කියන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි මේ කවුදෝ කෙනෙක් එයාට කෝල් දදා කතා කරනවා එක එක වැඩවලට. එයාට එක එක වෙලාවට කියනවා දැන් ඔන්න අපි වෙනුවෙන් පෙනී හිටින්න ආරෙමි. මේ මෙතනත් මේ දැන් ඩෙල්ඩා වේම දන්නවනේ කවදාම මෙව කියන්නේ නැහැ. දෙද හැමලම කියන්නේ ඒ කියන්නේ ලියන කෙනත් ඇබ්සන් කියවන කවුද කියලා දන්නේ නැහැ ඇබ්සන් කියලා. නොපවතී. පැමිණෙන්නේ නැත. මෙයාට අනුව පැමිණෙනවා. දැන් ඒක මම සයිකලොජිස්ට් කෙනෙක් මේක මොකක් නොකිය ඉන්නම්. සාමාන්‍ය මෙයාගේ මේ මූලික ලක්ෂණය තමයි එයා ඕනේ දෙයක් කරන්නේ තමන් වෙනුවෙන් නෙවෙයි අනුන් වෙනුවෙන්. පර්වර්ෂන් නල මූලික ලක්ෂණය. පර්වර්ට් කෙනෙක් ඕනේ දෙයක් කරන්නේ දැන් අපිට පර්වර්ට් කෙනෙක් කියලා සරම කඩනවා මේ බාලිකා පාසලක් ඉස්සරහ. මොකද්ද මිනිස්සු කරන්නේ? ගහන්න යනවා. ගහන්න අනේ අම්මෝ ගහන්න එපා කියලා කියනවා. ඉතින් අහගෙන ගියාම ඇයි මේක කරේ කියලා අහුවම එයා ඉඳන් කියන්නේ බාලිකා පාසල් වල ගෑල් ළමයි ආසයි මගේ ජුණ්ඩා බලන්න කියලා. ඒකම තමයි මේ. මගේ ලීවිලි බලන්න මම. ඒ කියන්නේ ඒ ලීවිලි බලන්න ආසයි නෝ. ඔච්චරයි ඔය කියන්නේ. මෙන්න මෙයා කියනවා.
මහින්දගේ ඉදිරිපත් කිරීම සහ බුද්ධිකගේ ඉදිරිපත් කිරීම අතර දක්නට ලැබෙන මූලික වෙනස්කම වන්නේ බුද්ධිකගේ ඉදිරිපත් කිරීම කතන්දරයක් නොවීම. බුද්ධික කළේ කුමක්ද? තමන් වර්ෂ ගණනාවක් මුල්ලේ තබා තිබුණු වාර්තාවක් කියවීම. වර්ෂ ගණනාව කියන්නේ මේක බොරු. මේ වාර්තාව පිළිබඳ මොකද මම මේක බොරු කියන්නේ? මේගොල්ලන්ගේ පැය මේ අවුරුදු 3ක් මම මේ ස්පයි යුනිට් එකක් දාලා මේගොල්ලන් රෙකෝඩ් කරා. ඒකෙදි මෙහෙ ඔක්කොමලා ඇත්ත කියනවා මේගොල්ලන්. මේ දැන් මෙතන මේ නිර්මාණ රංජ සිද්දේශිර බොරු කිව්වට අර ටේප් වල මේගොල්ලෝ ඔක්කොම කතා වෙනවා. අපි දන්නේ නැද්ද බං බුද්ධික කරපු වැඩ ටික ඌ මේ වෙන ගේමන්නේ ගැහුවේ කියලා ඔය සුරංග ලස්සන රත්තරන් කටවල් වලින්ම කියලා දැන් මේ ටේප් අපි දානවා ඉස්සරහට. එතකොට ඒක දැන් මෙයාට තේරෙයි. එතකොට මේ ප්‍රබුද්ධ කතාවක්ද මොකද්ද කියන්නේ? හරි. ඊළඟට මෙම වාර්තා පිළිබඳව සුදර්ශන ඇති කරන සැකේ සාධාරණ පදනමක් ඇත. එනම් මෙම වාර්තා බුද්ධික දෙසැම්බර් 26 වෙනි දින ගනු ලැබූ දේශපාලන තීරණයේ නිබ්බිතව ලියන්නට ඉඩ ඇති බවයි. අවශ්‍ය නම් මෙම සැකේ निराකරණය කර ගැනීමට ක්‍රමයක් අදාළ ලිපිලේඛනවල එන තීන්තවල සත්‍යතාවයේ විද්‍යාත්මක පරීක්ෂණයක් පාවිච්චි කොට ඒවර රචිත කාලය ගණනය කිරීමට හැකියි මම සිතමි. මේ අසනීපයක් මේ. මේ අසනීප කාර්යය. නමුත් ඒ කියන්නේ අර මේ මොනවාද මේ රස මොකද්ද? රස මොකද්ද? මේ අර අධිකරණයේ අපි කියන්නේ මේ මොකද්ද මේ? මොකද්ද මේ වාර්තාව ගන්න කියලා මේ මොකද්ද රස පරීක්ෂක වාර්තාවක් ගන්නලු. රස පරීක්ෂකට මේක ගිහින් දුන්නම රස පරීක්ෂක පිස්සු හැදේ. ඒ කියන්නේ එක දෙයක් තියෙනවා. රස පරීක්ෂකවරයා මෙහෙම කියයි. මෙයා මේ ගෑනු බඩු කේස් එකට කියලා මේ මෙන මොනවද මේ CR පොත කියලා කියලා. එච්චරයි රස පරීක්ෂක කියන්නේ. නමුත් ඉන් මෙපිට මෙම වාර්තා දිස බැලීමෙන් අපට සිද්ගන්නා සුළු කරුණු මතු කර ගැනීමට පුළුවන්. බුද්ධිකගේ වාර්තා සියල්ලගත් කල එහි නිශ්චිත ඉලක්කයක් දැකිය නොහැකිය. ඒ කියන්නේ හරියටම නිර්මාණ දිදේශිකේ ලිපිලේඛන සහ චින්තනය වගේ. උදාහරණ වශයෙන් අවශ්‍ය නම් මයින්ඩ්ගේ කතන්දරය සඳහා යොදාගත හැකි සිදුවීම් දෙහි අඩංගුය. මෙන්න මේක තමයි හරි ඉන්ට්‍රෙස්ටිං දේ. මේක තමයි නිර්මාණ මාතකයේ දිගටම ප්‍රශ්නේ. දීප්තිගේ කියවීම අරබයා සුමිත් විසින් මතු කරන නිරීක්ෂණයක් බුද්ධික වාර්තා කර ඇත. සුමිත්ගේ ප්‍රකාශය නම් ලොක්කා පොත්වල ඉරිගහලා තියෙන්නේ හරිම ඉරෂනල් විදිහකට වාක්‍ය කැලියකට ඉරිගහලා යන්නා. සුමිත් දීප්තිව ජෝක් කලා යනු යන මහින්දගේ ආඛ්‍යානය යන මතය තහවුරු කිරීමට අවශ්‍ය නම් මේ යොදාගෙන ඒ යොදාගත හැක. ඒ අනුව මහින්දගේ කතන්දරයේ ඉදිරිපත් කිරීම වෙනස්ව බුද්ධිකගේ ඉදිරිපත් කිරීම තුල එකිනෙක සිදුවීම් අතර ආඛ්‍යානමය ආකාරයේ සම්බන්ධයක් නොමෙත. එතකොට අපි ඉස්සරහදී තේත් දම්මව කියන්නම්. දැන් මේ මිනිස්සයා මේ බොරු කියන්නේ. මෙයාම කියනවා නෑ මම බුද්ධික කරපුවා දන්න ඔක්කොම කියලා. කල්යාණන්ද ඉතා පැහැදිලිව කිව්වා නිර්මාණට කිව්වා කියලා. මට පස්සේ කාලෙක හම්බෙලා කිව්වා මේ දිස්ත්‍රි අපි දන්නවා මේක. අපි ෂොක් වුණා කියලා. මොකද මේ අපිට මේ අපි දන්නෙත් නෑ මේ බුද්ධික බණ්ඩාර මේ ප්‍රභාමනුරත්ත් එකේ යාළුවෝ කියලා. ඒතර මේ ඔක්කොම දන්නවා මේක. ඒවට අදාළ මේ හැම කෙනාගේම ටේප්ස් ඔක්කොම අපි ඉස්සරහදී කොටස් අපි ඉදිරියේදී දානවා. මම හිතන්නේ අපි දැනට එඩිට් කරලා ගත්තොත් එහෙනම් පැය 72ක් තියෙනවා. එතකොට ඔය ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සහ ඔය විමුක්තිකාමී මොනවද රහස්? يعني තමන් මේ කවුරුව මහාන එක නැහැයි කියලා හිතන මහාන එක නැහැයි කියනවා නම් මේගොල්ලෝ මොකක්ද ඒක කතා කරන්නේ? මේ මහාන එක නැති වෙලාවේ තමයි අපි ටේප් කැසට් ටේප් වල ගහුවේ. රෙකෝඩ් කරේ. එතකොට ඒ ටික කොහොම අහගන්න පුළුවන්? ඒ කියන්නේ සුමිත් ආමින්ද ගැන මෙයා කියන ඒ විතරක් නෙවෙයි අපි ළඟ තියෙන ටේප් වර්ගයක් ශානිකා විජේසිංහ කවුද මේ සුමිත් ආමින්දක යාළු වෙලා ඉන්නේද්දිම තවයත් එක චිත්‍රපටි බලන්න ගියේ වයි ඔක්කොම අපි ළඟ තියෙනවා. හරිනේ. ඒව ඔක්කොම අපි දාන්න ඕනේ. මොකද ඒ දැම්මම තමයි මේ අයගේ මේ ප්‍රේමයේ ගැඹුරු ආරේ මේ මොකද මේ තක්කඩි লীලා තිබුණා මේ හෙන ගැඹුරු ප්‍රේමයෙන් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. මේ ගැඹුරු ප්‍රේමය පෙන්නන්නම් අපි ඉස්සරහදී. හරිනේ. ඒක තැනක නිර්මාණ රංජිත් දේවසිරි කියන ඔය ටේප් එක කෙනෙක් කියන කවුරු හරි කෙනෙක් ඊතන ඉන්න වාඩ් ලයින් එක කෙනෙක් කියනවා මේ දීප්තිත් එක පැටලෙ වැඩක් නැහැ මෙයන් දැන් අපි වැඩක් කරමු කියලා. ඒතකොට නිර්මාණ රංජිත් දේවසිරි කියනවා දීප්ති එක පැටලෙන්නේ නැතුව කාත් එක පැටලෙන්නේ නැද මොකද අපිව ගණන් ගන්නවා දීප්ති එක පැටලුනොත් නැත්තම් තාම මිනිහා කරන්නේ ඒක. ඒ ටේප් එකේම තියෙනවා ඒ වගේ කතා. එතකොට මේ තක්කඩි කෙනීම මේ තක්ක බුද්ධිමය වංචනික තක්කඩි. එතකොට මේ සිදුවීමට සම්පූර්ණ සම්බන්ධයෙන්ගේ නන් ටික මම කියන්නම්. මේක ඉතිහාසගත වෙන්න ඕනේ මේගොල්ලන්ගේ නම් ටික නිර්මාණ රංජිත් දේවසිරි කියන පුද්ගලයාත් සම්බන්ධයි. හැබැයි මෙයා ප්‍රධාන ලොකු කාර්යයක් කරේ නෑ. ඇත්තට මේකේ උනේ අර මේ වෙන පිස්සු කිවදෙනෙක් කරු විකාර වැඩවලින් වාසිය ගත්තේ මෙයා. ඒක හරි. ඇත්තට මේකේ බෙලි කපාගෙන කිච්ච වෙලා පජ වෙලා ගුටි කාලා ඉවර උනේ මේ සුමිත්තා හින්දලා බුද්ධි කළා තමයි ප්‍රබාල. හැබැයි මේකෙන් ලොකු වාසිය සිම්බොලික් වාසිය ගත්තේ නිර්මාණ රංජිත් දේවසිරි. ඒකත් මම හිතන්නේ සමාජය දැනගන්න ඕනේ. ඇත්තට මේක අර කියන්නේ අර මොකද්ද මේ මොකක්ද අර කවුද ඌරෝ කැකුණ දන්නකොට හබංගු කුලන්ට රජමගුල් කියලා කියන්නේ. අන්නේ වගේ මේ හබංගු කුලන්ට දැන් රජමගුල් වෙලා තිනු අරුන් හරි පස්තවල් ගලවගෙන කල්සන් ගරගෙන උන් බයෙන් ඉන්නේ දැන්. උන් බයෙන් ඉන්නේ. ඇයිද උන් ජරා වැඩ කරලා අනම්මනම් කරලා උන් හැංගිලා හැංගි ඉන්නවා. නිර්මාණ රාජ්‍ය දෙවියන් බොහොම මේ පපුව ඉස්සරහට දාගෙන ඇවිල්ලා ආ සෝභිත හාමුදුරු ගැන කතා කරා. සෝභිත හාමුදුරුව ගෑනුත් එක්ක සම්බන්ධ ඔය ඔක්කොම කතා කරේ මේ 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 කල්යාණන්ද ඇවිල්ලානේ. ඔය නිර්මාණ රාජ්‍ය දෙවියන් හොඳට දැනගෙන සාධාරණ සමාජයක් හදන්න නේනවා මේ සෝභිත හාමුදුරුවා. ෆොටෝ ිටංගෙන. තක්කඩිය. ඒකයි කියන්නේ මුන් තක්කඩි කියලා. හරිනේ. ඊළඟට මෙන්න ලැයිස්සුව. බුද්ධික බණ්ඩාර රුවන් බස්නායක මෙයා ඉන්නේ. මෙයා දැන් කවුද තවත් සමාජිකාවක් ඉන්නවා. එතනත් ඒක විකාර කියන්න ඕනේ මේ කවුද මේ නදී ජයවීර කියලා. නදී ජයවීර තමයි රුවන් බස්නායකත් එක්ක මුලින් යාළුවා ඉන්නේ. රුවන් බස්නායක මේක ලංකාවේ ගම්මල පිරිමින්ට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි සුදුහම දැක්ක ගමන්ම මීමැස් මොරේ හැදෙනවා. මීමැස් මොරේ කියලා ඩක් තියෙනවා. ඒක ගහව ගාලා වතුර ගහලා තමයි හොද කරන්න පුළුවන්. දැන් මේ රුවන් බස්නායක ඇත්තටම යාළුවා හිටියේ නදී ජයවීරත් එක්ක. ඒක දන්නව කවුද? එක පාට මේ සම්බන්ධය නතර කරලා ප්‍රභාමනුරත්ත් එක්ක යාළුවා. ඊට පස්සේ ඒක මම දන්නේ වාසියද මොකක්ද කියන්නේ මම දන්නේ. ඊට පස්සේ මොකද උනේ? එක පාටම ඒ සම්බන්ධය නතර කරලා ආයි නදී ජයවීරගේ සම්බන්ධය නතර මේ ප්‍රභාමනුරත්ත් එක්ක යාළුවා. ඒකේ මොකද උනේ? නදී ජයවීරට ලොකු අසනීප තත්යක් ආවා. විශාල ප්‍රශ්න තෝකයක් ඇවිල්ලා එයා ත්‍රිවිල මේ මල්බෝකේ වුණා අපේ සංවිධානයේ ওই වගේ විකාර සහගත දේවල් ඇති වෙලා ඒක එයාගේ ජීවිතේම විකාරයක් වෙලා ගියා. හැබැයි මේකේ ලස්සන වැඩේ තමයි මේ ඊට පස්සේ කාලෙකට මට ආරංචි වුණා මේ රුවන් බස්නායක නදී ජයවීර කසාද බැඳලා කියලා මං කියන්නේ දෙයියන්ගේ පිටයි කියලා. ඒ කියන්නේ මට තාම තේරුම් ගන්න බෑ අසනීප නැත්තම් උන්ගේ මූණවල් බලාගෙන කසාද බඳින්නේ කොහොමද අස්සම් කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ ලංකාවේ පළවෙනි විවාහය වෙන්නේ අහක බලාගෙන අස්සම් කරපු. මොකද ඒ තරම් ඔය නදී ජයවීරට කැතවට ජරා වැඩක් තමයි රුවන් බස්නායක කරේ. මම දන්නේ මේ අපි දන්නවනේ දර අර මේ කසාද බඳිනකොට කියනවනේ හිටගෙන මේ මා ඉදිරි පිට ඉන්න පිරිමියා සැමියා ලෙස මම නදීගෙන් අහන නදී ලැජ්ජාවක් නැද්ද ඔය වගේ එකෙක්ව සැමියා කියලා බාර ගන්න ලැජ්ජාවක් නැද්ද කියලා මම අහන්නේ ලැජ්ජාව ඒ කරපු කැතවැඩ මොනවද කියලා දන්නෝ හරි ඊළඟට කල්යාණන්ද පෙරේරා ඇත්තටම විශාල ඒ කියන්නේ මට තමන්ගේ ශරීරයට තහණි කරගෙන විශාල වැඩතෝගයක් අපිට ඒ කියන්නේ සංවිධාන විනාශ කිරීමත් මාව විනාශ කිරීම සඳහාත් කරා අද කවුරුහරි හොයලා බලන්න කල්යාණන්ද පෙරේරාට මොකද වෙලා තියෙන්නේ කියලා අන්න උත්තරේ ජරා වැඩ කරාම අවුරුදු 10කට ඉඳලා පස්සේ දැන් මොකද්ද වෙලා තියෙන්නේ කවුරුර හොයලා බලන්න කවුරුත් හොයන්නේ නැහැ කල්යාණන්ද පෙරේරාගෙන කවුරුත් දැන් හොයන්නේ ඊළඟට මදුවන්ත ලියනවත් දැන් මෙයා ඉතින් ප්‍රශ්නයක් නැහැ තමන්ගේ පාඩුවේ ඉන්නවා ඈතට වෙලා ඉන්සා යා සංගීතයේ පිළිවඳ ෆ්ලූට් ගගා ඉන්නවා ඉන්සා ප්‍රශ්නයක් නැහැ ප්‍රදීප් ජයරත්න ඊළඟ තක්කඩිය ප්‍රදීප් ජයරත්න කියලා කියන්නේ වෙනමම පරිච්ඡේදයක් හැටියට කියනවනේ මෙයා ගැන මම කෙටියෙන් කියන්නම් මෙයා සමාජවාදියෙකුට අමතරව මෙයාගේ කොණ්ඩේ මේ ගිය නිසා මෙයා කොණ්ඩේ වවා මේ කවුද එයාට ලඟුවක් දීලා පක්ෂීතුම කෙනෙක් ඔයිල් වගේක් තියනවා කියලා මේ බැජිසික් සිටියේගේ කඩේක ඒ ඔයිල් ගාවම මේ කොණ්ඩේ එනවා කියලා මෙයා ඒ ඔයිල් අරගෙන කොණ්ඩේ මේ තට්ටේ ගන්නේ මේ තට්ටේ ගාලා මේ කොණ්ඩේ වැවෙයි කියලා හිතුවා අන්නේ ඒ වගේ පුද්ගලය තමයි මේ ප්‍රදීප් ජයරත්න කියන්නේ. හැබැයි මෙයා නිර්මාණ රංජිත් දේවසිරිට කැමැත්තෙන් කඩේ යනවා. ඉතාලම කැමැත්තෙන් කඩේ යනවා. ඒ මම හිතනවා ඒගොල්ල සදාචාරාත්මක වශයෙන් සමතලයේ ඉන්නේ කියලා. ඒ කියන්නේ දෙන්නගෙම පෞල් පසුම ආරේමේ ගත්තම ඔය ඌරු ආරේමේ ඉන්න පැති වලින් තමයි මේගොල්ලෝ ඇවිල්ලා තින්නේ. ශිෂ්ටාචාරය තියෙන පැති වලින් නෙමෙයි. ඒගොල්ල ඇත්තටම හොඳටම ගැලපෙනවා. ඊළඟට අහිංසක පෙර ගැන අපි කතා නොකරෙමු. පව්වේ නම අනුවත් ගත්තත් එයා ඇත්තටම අහිංසකයි. හැබැයි එයා කරපු වැඩ එකක්වත් අහිංසක නෑ. මම හිතන්නේ ගෑනු කීප දෙනෙක්ගේ හක්කවල් ගලවලා ඒ වගේ කොණ්ඩ කපලා මේ එයා සැහැණි ඒ වගේ දේවල් කරලා තියෙනවා. එතකොට ඒ අනුව එයා දැන් අහිංසක මිනිස්සු කැටිට එයා ඉන්නවා. ඊළඟට මේ මනෝජා ධර්ම හේව මියා ස්පාඤ්ඤේ ඉන්නවා කියලා මතක මේනවා අපි මනෝජයට කියනවා අපිට අමතක නෑ ඔයා ස්පාඤ්ඤේ ඉන්නවා කියන එක අපි දැනගෙන ඉන්නවා ශානිකා විජේසිංහ මම හිතන්නේ සාමාන්‍ය කතාදයක් කරගෙන ඉන්නවා දර්ශන ලීනගේ මෙලඟදිත් පුස්පාඩ් දාන්න ඇවිල්ලා තිනා මෙයා ඇත්තරම කලින් භික්ෂුවක් බුදුහාමුදුරට අරපු එක මට අරපු එක අරින් එක මොකද්ද ප්‍රශ්නේ මේ කවුරුද දන්නව මේ මොකද්ද සිවුරු අරපු එක කියන්නේ ඒක පැත්තකින් කුපාඩියෝ අනිත් පැත්තකින් හරි ඔව් මේ ගෑනු දැක්කම ඒ කට්ටිය කවුද කියලා අපි දන්න ගෑනුත් හැබැයි මේගොල්ලන්ට කැමති මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයා ලිංගික සමතා පවත්වනකොට ඉංග්‍රීසියෙන් කතා කරන්න ඕනේ ගෑනේ. එතකොට තමයි ඔයා සුරතාන්තයටපත් වෙන්නේ. ඉතින් ඒක තමයි යාගේ අදහස, යාගෙන තියෙන අදහස. ඊළඟට කසුන් සේනානායක අහිංසක මිනිස්සෙක් දැන් එයා පැත්තකටලා ඉන්නවා. යාගෙන වැඩි කතා කරන්න ඕන. නිශාන්ත කුරුරත්න මට පේන කතාවදයක් බඳලා මම හිතන්නේ වස්තියක් යාට කරන්න වෙලා තියෙනවා. ඒ විවාහෙත් ඉවර වෙලා දෙයියන්ගේ පිටා එයාට. හරිනේ. ඊළඟට අරුණ බණ්ඩාර දැන්ට මියගොස් ඇත. ඕන්න ඔය ටික තමයි මට මූලික වශයෙන් කියන්න තියෙන්නේ. මේක තමයි ආරම්භය. එතකොට අපි මෙතනින් එහාට බලමු වැඩසටහන කොහොමද යන්නේ කියලා.